ප්‍රධාන වැඩ කටයුතු විෂයංක එක විදුලි සංදේශ දෙවනවර කියවීම.
විෂයංක එක ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කිරීමපත් දෙවනවර කියවීම ඉදිරිපත් කරනවා. අංක දෙක
එක විතරයි කරන්නේ. මේ කණක හේරත් මැතුමා
හරි
ආරම්භ කරා. විවාදය ආරම්භ කිරීම
නිතික පහත
මිනිත්තු 30ක්
නියෝජ්‍ය කතානායකතුමනි, අද දිනේදී 1991 අංක 25 දරන විදුලි සංදේශ නියාමන පනතේ සංශෝධන ඉදිරිපත් කිරීම. ඉතින් මේකෙදී 1996 පමණයි සංශෝධනයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊළඟට අවුරුදු 28ක් වෙනකන් මේ දක්වා විදුලි සංදේශ නියාමන පනත සංශෝධන ඉදිරිපත් කළා නැහැ. ලෝකයේ තාක්ෂණය දිනෙන් දින දියුණු වෙනවා. නමුත් මේ සංශෝධන ඉදිරිපත් කරන්න ලොකු අභියෝග වසර ගණනාවක තිබ්බා. මේකේ කලින් කාලට එක එක කණ්ඩායම් මේකට ඉදිරිපත් වුණත් ඒක ඉදිරිපත් කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒක නිසා අද සතුටටපත් වෙනවා. විශේෂයෙන්ම මේම පනත අද පාර්ලිමේන්තුවේ දෙවනවර කීමට ඉදිරිපත් කරන්න හැකියවීම පිළිබඳව. ඉතින් විශේෂයෙන්ම 2022 වර්ෂයේදී අප රටේ ඩිජිටල් කරණය ශීඝ්‍ර කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලාපොරොත්තු වුණා. ඒක ඉතාමත් වේගෙන් කඩිනමින් ඩිජිටල් කරණය සඳහා ක්‍රියාත්මක කරන්න මේක කලෙන් කාලට එක ආණ්ඩුවෙන් ආණ්ඩුවට ක්‍රියාත්මක කරලා තිබා. ඩිජිටල් කරණය පසුගිය වර්ෂ 10-15 ගැන අපි කතා කරනකොට, නමුත් මේක ශීඝ්‍රයෙන් දියුණු කරේ නැත්නම් ශීඝ්‍රයෙන් අපි මෙම ඩිජිටල් කරණයට පරිවර්තනය නොවුනොත් අපිට ලෝකයේ අනිත් තාක්ෂණයත් සමග ඉදිරියට යන්න බැරි වෙනවා. ඒක නිසා 2023 වර්ෂයේදී ලෝක බැංකුවේ සහයෝගයත් ඇතුව අපි ඩිජිටල් ආර්ථික සැලැස්ම එහෙම නැත්නම් ප්‍රතිපත්තිය මාර්ග උපාය මාර්ගය 2030 දක්වා වසර 30ක් දක්වා වසර 7ක් දක්වා 2030 දක්වා ඉදිරිපත් කරා. ඒක පසුගිය මාසයේදී මාර්තු මාසයේදී අනුමැතිය ලැබුණා. ඉතින් මේකෙදී ප්‍රධානම සාධකයක් තමයි ප්‍රධානම කුළුණක් තමයි මේකේ කුළුණු 6ක් තියෙනවා. ඒකේ ප්‍රධානම කුළුණ තමයි
ඕඩර් ප්ලේස් ගරු රාසමණික මැතිතුමා මූල ආසනයේ.
ඩිජිටල් ආර්ථික උපාය මාර්ගයේ 20-30 උපාය මාර්ගයට අනුව තියෙන ප්‍රධානම කුළුණ තමයි පළවෙනි කුළුණ තමයි මේකෙදී ජටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධතාවය සහ ප්‍රවේශය. ඉතින් මේක නැතුව අපි ඩිජිටල් කරණයක් ගැන කතා කරන්න හැකියාවක් නැහැ. ඒක තමයි අද දිනේදී විශේෂයෙන්ම මේ පනත තුලින් මේක ඉතාමත් ශක්තියක් ලබා දෙන්නේ. ඉතින් අපේ අවසාන ඉලක්කය 2030 වෙනකොට අපේ ඩිජිටල් ආර්ථිකය තුලින් දලදේශීය නිෂ්පාදනයට ඇමරිකානු ඩොලර් බිලියන 15ක් දායකත්වයේ ලබා දීම සඳහා තමයි මේ සැලැස්ම ඉදිරිපත් කරලා තියෙන්නේ. අමාත්‍යාංශයේ කාලයක් තිස්සේ එක එක ඒ යෝජනා ඉදිරිපත් කරත් අද නියත සැලැස්මක් තියෙනවා වසර 7ක් දක්වා. ඒ සැලැස්ම අපි රජයක් හැටියට ඉදිරිපත් කරපු සැලැස්මක් නෙමෙයි. ඒක සියලු දෙනාගේම සහයෝගයෙන් විශේෂයෙන්ම ලෝක බැංකුව, ඒ වගේම කර්මාන්තයේ ඉන්න සියලු දෙනා, ඒ වගේම වෘත්තිකයන් සහ අමාත්‍යාංශයේ සියලුම දෙනාගේ ඒකරාශි වෙලා තමයි මේ සැලැස්ම ඉදිරිපත් කරේ. ඉතින් මේ නිසා අද දිනේදී මේ ඉදිරිපත් වන මේ ප්‍රතිපත්ති එහෙම නැත්නම් ප්‍රතිසංස්කරණ වලට මුල පුරන්නේ එකක් තමයි එක පැත්තකින් IMF එකෙත් ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු යටතේදී ඉදිරිපත් වුණා මේ සඳහා මේ අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ ටික සංවර්ධනය කිරීම අවශ්‍යතාවය තියෙනවා. ඒක නිසා ලෝක බැංකුවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් ඒකකයට අනුව තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණේ. ඉතින් මේකෙදී අපි මේ අරමුණ විශේෂයෙන්ම මේ පනත සංශෝධනය කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අද පාරිභෝගික ආරක්ෂා කිරීම. පාරිභෝගිකයාට සාධාරණ සේවාවක් ලබා දීම තමයි ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ. ඊට අමතරව දැන් දිනෙන් දින දවසෙන් දවස නව තාක්ෂණය එකතු වෙනවා. මේ දුරකථන විදුලි සංදේශ තාක්ෂණ එකතු වෙනවා. මේ තාක්ෂණයට ගැළපෙන ආකාරයේ රෙගුලාසි සකස් කිරීම සහ ඒ ප්‍රතිපත්ති ගොඩනැගීම තමයි මේ තුලින් බලාපොරොත්තු වෙන දෙවන කාරණා. ඒ වගේම තමයි දුරකථන ක්‍රියාකරුවන් අපේ රටේ ඉන්න දුරකථන ක්‍රියාකරුවන්ගේ අතර සාධාරණ තරඟකාරීත්වයක් ඇති කිරීම. එව නැත්නම් එක සමාගමකට වැඩි බලයක් ඇතිව සියලු දෙනාටම එක හා සමාන සාධාරණත්වෙන් ඒ පහසුකම් ලබා දීම තුලින් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක ජාත්‍යන්තර යහ පරිච්ඡයන්ට අනුව තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් බෙස්ට් ප්‍රැක්ටිසස් වලට අනුව මේ සියලුම විදුලි සංදේශ සමාගම මේ සංගමය ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය ඇතුළු ඒ ජාත්‍යන්තර සංවිධාන සියල්ලක්ගේම සහයෝගය ඇතුව ඒකට අනුකූලව තමයි මේ පණිත අද ඉදිරිපත් කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මම ඉතාමත් කෙටියෙන් අත්‍යවශ්‍යම සංශෝධනය කරපු වගන්ති කීපයක් සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේක සාධාරණ වෙළඳ පොලක් ඇති කිරීම ඉතාමත් වැදගත්. පාරිභෝගිකයාට අවසානයේ ඒ මේ සහන ටික ලැබෙන්නේ මේක සාධාරණව සියලුම සමාගම් අතර සාධාරණ තරඟකාරීත්වයක් ඇති කිරීම. ඊළඟට මේ සංඛ්‍යාත වල ඒක මේ සංඛ්‍යාත අපි ලබා දෙන එක ක්‍රමවේදයක්. ඒක ඉතාමත් හොඳ ආකාරයෙන් ඵලදායීතාවයක් ඇති ආකාරයෙන් ඒක සකස් කරලා ඒක කල්මනාකරණය කිරීම සඳහාත් මේකේ සංශෝධන තුලින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි දැන් බොහෝ දෙනෙක් කතා කරන දුරකථන අංක භාවිතය. ඒ කියන්නේ 0.77 කියන්නේ ආරම්භ කරන නොම්බරය, 0.71 කියන එක මොබිටෙල් වල, 0.77 කියන ඩයලොග්, ඒ සඳහා ඒ සංකේත එහෙම නැත්නම් කෝඩ් එක එහෙම නැත්නම් ඒ අංක මේ නීතිමය බලයක් අනුව ලබා දෙන්න. ඉස්සෙල්ලා නීතිමය බලයක් තිබුණේ නැහැ. නමුත් මේ සංශෝධනත් සමග ඒ නීතිමය බලයක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපිට හඳුන්වා දෙන්න පුළුවන් අර වෙනත් රටවල් වල තියෙනවා වගේ 1800 නම්බර, ඒ ටෝල් ෆ්‍රී නම්බර අපිට හඳුන්වා දීමේ හැකියාවක් තියෙනවා. ඒක තවත් ශක්තිමත් කරන්න පුළුවන්. ඒක පාරිභෝගිකයාට තවත් සහනයක් ලබා දෙනවා. ඒ වැනි ආකාරයේ වැඩ කටයුතු 10 වෙනි විකාන්තිය යටතේ බලාපොරොත්තු වෙනවා. ඊළඟට මේකේ මේ දඩ මුදල් අපි හරි ආකාරයෙන් තිබුණේ නැහැ. බලපත්‍ර ලාභීන් සමහරක් වෙලාවට කොන්දේසි කඩනවා. ඒ කොන්දේසි කැඩුවාම බොහෝ වෙලාවට මේ නීති අතර අරගෙන ක්‍රියාත්මක කළා. ඒක කෙලින්ම අවලංගු කරන එකට වඩා දඩ මුදලක් ගෙවන්න දැන් හැකියාවක් තියෙන දඩ මුදලක් අනුව ක්‍රියා කරන්න ඒ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් ඒකත් ඉතාමත් වැදගත් සහ ඉදිරියට ප්‍රගතියක් ලබාගත් කාරණාවක්. ඒ වගේම විශේෂයෙන්ම ඉතාම ප්‍රධානම කාරණාවක් තමයි 13 වෙනි වගන්තියේ යටතේදී ඉදිරිපත් කරලා තියෙන දැනට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විදුලි සංදේශ නියාමන පනතට අනුව ක්‍රියාත්මක වෙමින් ලබා දෙන බලපත්‍රයේ තියෙන්නේ ටෙලිකොමියුනිකේෂන් සිස්ටම් ලයිසන්ස් කියන එක. එහෙම නැත්නම් විදුලි සංදේශ පද්ධති බලපත්‍රයක් පමණයි මෙතෙක් කාලයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ නව සංශෝධන සමග 13 වෙනි වගන්තියේ නව සංශෝධන සමග 17 වෙනි වගන්තියට අනුකූලව බලපත්‍ර තුනක් අලුතෙන් හඳුන්වා දෙන්න කටයුතු කරනවා. ඒක තමයි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් සර්විසස්. ඒ කියන්නේ යටිතල පහසුකම් සේවාව. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම අපි අද වෙනකොට අපි මුළු රටේම 4G මේ අන්තර්ජාල පහසුකම් එහෙම නැත්නම් ඒ තාක්ෂණය පහසුකම් ලබා දෙන්න කටයුතු කරනකොට අපිට රජයෙන් 50%ක් දායකත්වයක් ලබා දීලා, ඒ වගේම දුරකථන සමාගම්වල 50%ක් දායකත්වයක් ලබා දීලා තමයි ওই ටවර් කුළුණු හදන්නේ. ඉතින් ඒක ඉතාමත් අපහසු කාරණාවක්. ඒක අද විශේෂයෙන්ම දුරකථන සමාගම් වලින් කරපු ඉල්ලීමකට අනුව ඒක 3 පාර්ශ්වයකට ලබා දෙන්න හැකියාවක් ලැබෙන ආකාරයෙන් ඒක නව බලපත්‍රයක්, යටිතල පහසුකම් සේවාවන් ලබා දෙන බලපත්‍රයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට ඒකෙදි ෆයිබර් තාක්ෂණය, දැන් අද ෆයිබර් ඒ කනෙක්ටිවිටි එක කනෙක්ෂන් එක දෙන්නේ බොහෝ දුරට මොබිටෙල් වලින්, ඒකත් අරගෙන වෙනත් සමාගමකට දෙනවා. ඉතින් මේකේ කෙලින්ම 3 පාර්ශ්වයකට හැකියාවක් තියෙනවා ඒක වෙනම ලබා දෙන්න මේ සේවාව. මොකද අපි බලාපොරොත්තු වනම් අපේ ඉලක්කය තියෙන්නේ 20-25 වෙනකොට මුළු රටේම 4G තාක්ෂණය ලබා දෙන්න නම් 100%ක් 95%ක්වත් ලබා දෙන්න නම් මේක ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කරන්න මේ 3 පාර්ශ්වයකට ලබා දුන්නාම කටයුතු කරනවා. දැනටමත් ඒ සඳහා ආයෝජකයෝ, විදේශ ආයෝජකයන් ඒ සඳහා ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් මේක අපේ රටටත් අනිත් පැත්තෙන් ආයෝජකයෝ ගෙනෙන වැඩපිළිවෙලක්. ඊළඟට දෙවෙනි බලපත්‍රයේ තමයි ටෙලිකොමියුනිකේෂන් සර්විසස්, ඒ කියන්නේ විදුලි සංදේශ සේවාවන් සඳහා බලපත්‍රයක්. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තහම ස්ටාලින් සමාගමෙන් පසුගිය දවස්වල මාර්තු මාසේ මේ වර්ෂයේ මාර්තු මාසේ ලංකාවේ ඒ බලපත්‍රයක් ඉල්ලීමක් කරලා තිබුණා. එතකොට අපිට මේකේ රෙගියුලාසි තිබ්බේ නැහැ. මේකට අවශ්‍ය කරන ප්‍රතිපත්තිය තිබුණේ නැහැ. නමුත් අද මේ සම්මත වන පනත සංශෝධනත් සමග අපිට ඒක කෙලින්ම ඒ සේවාවන් ලබා දෙන්න හැකියාව ලැබෙනවා. ඒක ස්ටාලින් සමාගමට පමණක් නෙමෙයි, ඕනෑම ස්වාධීනව ඕනෑම ඒ කියන්නේ විදුලි සංදේශ සේවාවන් ලබා දෙන සමාගම් වලට මේකේ අවස්ථාව උදා වෙනවා. ඒ තමන්ගේ සේවාවන් ක්‍රියාත්මක කිරීමට මේ බලපත්‍රය ලබා දීම තුලින් ඒ සේවාව ලබා ගන්න පුළුවන්. ඒකේ අනිත් පැත්තෙන් බැලුවාම අපේ රටේ ඒ අන්තර්ජාල පහසුකම් ඉතාමත් කඩිනමින් අපිට ලබා දෙන්න පුළුවන්. එතකොට අපිට තියෙන ප්‍රධාන අභියෝගයක් තමයි සමහරක් තියෙන ප්‍රදේශවල, කඳුකර ප්‍රදේශවල, අපේ වැනි දිස්ත්‍රික්කවල තියෙන ගැටලුවක් තමයි ඒ තව ගොඩනගන්න, එහෙම නැත්නම් කුළුණු ගොඩනගන්න ඉතාමත් අපහසු කාරණාවක්. ඒ වගේම අවසර ගන්න තියෙනවා ආයතන මම හිතන්නේ 18කින් පමණ. ඒ කාලයේ වර්ෂයක් විතර යනවා අවසරය අරගෙන ඉඩමේ අයිතිය ලබාගෙන ඒ සියල්ලක් කරන්න. ඉතින් මේක මේ හැකියාව තියෙනවා ස්ටාලින්ක් වැනි මේ චන්ද්‍රිකාව ඔස්සේ අන්තර්ජාල පහසුකම් ලබා දෙනවා නම් අපිට ඕන තැනක ගිහිල්ලා ඕනම අවස්ථාවක ඒක මුදල සංසන්දනය කරන්න බෑ. සමහරක් වෙලාවට ඒකේ ලොකු මුදලක් වෙන්න පුළුවන්. නමුත් ඕනෑම තැනකට ගෙනිලා විශේෂයෙන්ම සංචාරක හෝටලයක් අපි හදනවා ඉතා දුෂ්කර ප්‍රදේශයක, ඒ පැත්තේ ඒ අන්තර්ජාල පහසුකම් නැති ප්‍රදේශයක. එතකොට මේක ගිහිල්ලා අපිට මේකෙන් එක ඒ සංචාරක කර්මාන්තයට සහයෝගයක් දෙන්න පුළුවන්. කර්මාන්ත වෙනත් කර්මාන්තවලට ඒ සහයෝගයක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපනයට විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමන් එතුමා මේ ස්ටාලින් සමාගමත් සමග ඒ සාකච්ඡාව පවත්වුවාම එතුමාගේ ඉල්ලීමක් තිබුණේ අපේ පාසල් වලට අද අපි ඒ අන්තර්ජාල පහසුකම් ලබා දීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණාවක් වෙලා තියෙනවා. ඉතින් ඒකෙදී සමහර දුෂ්කර පාසල් වලට අපිට ෆයිබර් තාක්ෂණයේ ෆයිබර් ඒ සම්බන්ධතාවය ලබා දෙන්න නොහැකි වෙනවා. ඒක නිසා එවැනි පාසල් වල ඒ එවැනි දුෂ්කර ප්‍රදේශවල තියෙන පාසල් සඳහා අපිට ඒ අඩු මුදලකට ඒ සම්බන්ධතාවය ලබා දෙන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් තිබ්බා. අපි හිතනවා මේ පහසුකමත් සමගම ඉදිරියේදී ඒ අපිට ඒකත් ළඟා කරගන්න හැකියාව ලැබේ කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තුන්වෙනි බලපත්‍රයේ තමයි කේබල් ලෑන්ඩින් ස්ටේෂන් ෆැසිලිටි. ඒ කියන්නේ සමුද්‍ර කේබල් සම්බන්ධ සේවාව. ඒක දැනට ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේකෙදී මේක අද ඉතාමත් වැදගත් කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. අද ලෝකයේ තියෙන නව තාක්ෂණයත් සමග මේක තමයි ලෝකයේ තියෙන නව යුද ක්‍රමයක් වෙලා තියෙන්නේ. මේක හානි කරත් මුළු රටම අඩපණ වෙනවා. ඒක නිසා මේක ආරක්ෂා කිරීමට විශේෂයෙන්ම ආරක්ෂා කරන එක, නියාමනය කරන එක, රෙගුලාසි පැනවීම, ඒ වගේම පාලනය කිරීම සඳහා තමයි මේ බලපත්‍රය ලබා දෙන්න කටයුතු කරන්නේ. ඉතින් ඕන කෙනෙක් ඊට පස්සේ ආයෝජනය කරන්න පුළුවන්, ආයෝජනය කරනවා. වගේම අනිත් පැත්තෙන් මේක අපිට නියාමනය කිරීමක් කියලා ඒක රටට එන්න ඕනේ ආදායම, රජයට ලැබිය යුතු ආදායම ලබා ගන්න, ඒ වගේම ඒක ආරක්ෂා කිරීම, පාලනය කිරීම මේ තුලින් අපිට හැකියාවක් ලැබෙනවා. මීට අමතරව බලපත්‍ර ලබා ගන්නේ නැති මේ 13 වෙනි වගන්ති යටතේ බලපත්‍ර ලබා ගන්න නැතුව විදුලි සංදේශ සේවාවන් සපයන තියෙනවා, කණ්ඩායම් ඉන්නවා. ඉතින් මේ වගේ වට අපි නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න හැකියාව තියෙනවා මේ පනත ගෙන ඒම තුලින් 13 වෙනි වගන්තියේ සංශෝධනත් සමග. ඊළඟට 16 වෙනි වගන්තය අනුව මහජන පැමිණිලි රාශියක් කියන එකක් තමයි ඔබ සියලු දෙනා අපි හැම කෙනෙක්ටම මේ ප්‍රශ්නය ගැටලුවට මුහුණ දෙන්න සිදුවලා ඇති. එක දුරකථන සමාගමකින් තවත් දුරකථන සමාගමට අපි දුරකථන ඇමතුමක් ගත්තාම ඒ සම්බන්ධතාවයේ බිඳ වැටෙනවා. ඉතින් මේක සමහරක් වෙලාවට පාරිභෝගිකයා චෝදනා කරනවා ඒ සමාගම ඒක සමාගම බලෙන් ඒක කරන දෙයක් කියලා වෙලා. ඉතින් මේක නියාමනය කිරීම සඳහා මේ 16 වෙනි වගන්තයේ යටතේ ඒ සංශෝධනය තුළින් අපිට හැකියාවක් ලැබෙනවා. මේක අපිට නියාමනය කරන්න ඒකෙන් වෙන්නේ අපේ පාරිභෝගිකයාගේ ගුණාත්මක භාවය, පාරිභෝගිකයාගේ සේවාවට ගුණාත්මක භාවය ආරක්ෂා කිරීම තමයි මේ තුළින් බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි 17 වෙනි සංශෝධනය බැලුවාම දැනට වෙළඳ බලපත්‍රයක් නොගෙන කටයුතු කිරීම, වෙළඳ බලපත්‍ර ගන්නේ නැතුව ගොනක් අයගේ චෝදනා තියෙනවා. ඒක මේ මෙහි ඉන්න ජාත්‍යන්තර සමාගම් මෙහාට ඇවිල්ලා ආයෝජනය කරපු සමාගම්වල තියෙන මේ වෙළඳ බලපත්‍ර ලබා ගන්න නැති වුනහම ඉසර තිබුණේ රුපියල් 10000. ඉතින් 10000 ගෙවලා ඒක වැඩේ ඉවර කළා. මේ මේ ආයේ ඒකම කරගෙන යනවා. ඒක නිසා ඒක මිලියනයක් දක්වා වැඩි කළා තියෙනවා. ඒ වගේම සංඛ්‍යාත නිකුත් කිරීම ට්‍රාන්ස්මිට් කරන්න ඉසලා ඒ සඳහා සියලුම ඒ අවශ්‍ය කරන උපකරණ වලට ඒ බලපත්‍රය ලබා ගත යුතුයි. ඊළඟට 18 වෙනි සංශෝධනයට අනුව දැරට 90 විදුලි සංඛ්‍යාත භාවය සඳහා ඇති බලපත්‍ර අහෝසි කිරීම. ඒ කියන්නේ විදුලි සංඛ්‍යාත සමහරක් මේකේ අහෝසි කරන්න හැකියාව තියෙනවා. දැන් විශේෂයෙන්ම සංශෝධන වලට අනුව කොමිෂන් සභාව විසින් දැන් මේකෙදි ඉස්සල්ලා තිබ්බේ අපේ දැනට තියෙන මේ සංශෝධනත් එක්කතුව දැනට තියෙන පනත අනුව ඕනෑම වෙලාවක විදුලි සංඛ්‍යාත මේක කෙලින්ම අපිට කැන්සල් කරන්න භාවිතය නතර කරන්න කෙලින්ම හැකියාවක් තියෙනවා විදුලි සංදේශ නියාම කොමිෂන් සභාවට. ඉතින් මේ පිළිබඳව ඒ ජාත්‍යන්තරයේ තියෙන ඒ ප්‍රතිපත්ති වලට අනුව අපිට නිර්දේශ කරප එකක් තමයි ඒ මොනහරි ගැටලුවක් වෙලා මොනහරි දෙයකදී ඒ වෙලාවේදී සංශෝධන කරලා තියෙන එකට අනුව මේ අවලංගු කිරීමට පෙර කොමිෂන් සභාව විසින් සාධාරණ හේතු දක්විය යුතුයි. ප්‍රථමයෙන්ම සාධාරණ හේතුවක් දක්වන්න ඕනේ. මේ හේතුව නිසා තමයි ඔයගලන්ගේ සංඛ්‍යාත භාවිතය මේ එක නතර කරන්න කියන එක. ඒ හේතුව දක්වලා ඊට පස්සේ ඒ සඳහා සාධාරණ කාලයක් ඒක එක කේස් බයි කේස් බලලා සාධාරණ කාලයක් ඒකට වෙන් කරන්න ඕනේ. ඊළඟට 3 වෙනි එක උන්ගේ බැරි වෙලාවත් ඒක වරදක් කොමිෂන් සභාව විසින් වරදක් සිදු වුණා නම් ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නත් කොමිෂන් සභාවට සිදු වෙනවා. ඉතින් මේක ඇත්තරම මේ නව සංශෝධන වලට අනුව ක්‍රියාත්මක වෙන එකක්. ඊළඟට අවසාන වශයෙන් මේ ඕනෑම මෙතන ඉදිරිපත් කරන අලුත් සංශෝධනවල බලපත්‍රය ඉදිරිපත් කිරීම ඒ වගේම නීතිය අනුව ක්‍රියාත්මක කරන්න ඒ සියල්ලකදීම අභියාචන අධිකරණයට ගිහිල්ලා ඉදිරිපත් කරන්න පුළුවන් ඕන කෙනෙක්ට අභියාචන අධිපති අභියෝග කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අංක 22 වගන්ති යටදී රජයට අයවිතු බද්ද නොගෙවීම. සමහරක් අවස්ථාවන්වලදී බද්ද ගෙවන්නේ නැහැ. ගෙවන්නේ නැතුව මාස 3කින් ගෙවනවා. ඒ වගේ ඉතින් ලොකු අපේ රජයට ලැබිය යුතු ආදායම ලොකු මුදලක් නැති වෙනවා. ඊට පස්සේ ඒ සඳහා මාස 3ක් වේවා ඒක කාල සීමාවක් වෙන් කරලා ඒ සඳහා අධිභාර එකතු කිරීමට හැකියාවක් තියෙනවා. මේක ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේක මේ හරි ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න ඇති නිසා නියාමනය කිරීම සහ ඒ වගේම අපේ රජයට ලැබිය යුතු ආදායම ලබා ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට තියෙනවා 30 වෙනි වගන්තිය යටතේ සාවාද්‍ය තොරතුරු ලබා දීම. ඒ කියන්නේ දැන් තියෙන ලොකුම ගැටලුවක් තමයි මේක පාර්ලිමේන්තුවෙත් නොඑක් මන්ත්‍රීවරුන් කතා කරා කාලෙන් කාලෙට අපේ සිම් කාඩ් එක අරගන්න එක. දැන් මේක 2018 නව නීතියක් ගෙනහල්ලා සිම් කාඩ් ලබා ගැනීමදී මිලදී ගැනීමේදී අනිවාර්යයෙන්ම හැඳුනුම්පතක් අවශ්‍යතාවය හැඳුනුම්පත ලබා දෙන්න ඕනේ. නැතුව ලබා දෙන්නේ නැහැ. නමුත් ඊට ඉස්සෙල්ලා මිලියන 2ක් පමණ තියෙනවා සිම් කාඩ් මේ කිසිම හැඳුනුම්පතක් කවුද කියන එක නැතුව ලබා ගන්න. ඉතින් මේවෙන් ලොකු වංචා දූෂණ මේ විශාල අපරාධ වලට සිදු වෙනවා. විශාල අපරාධ හොයාගන්න අන්තිමට කවුද ඒ අපරාධ වලට සම්බන්ධ වුනේ කියන එක ඒ හොයාගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒක නිසා අපි මේක මේ සාවාද්‍ය තොරතුරු ලබා දීලා වැඩි වෙලාවත් සිම් කාඩය ලබා ගත්තොත් ඒක නීතිමය ක්‍රියාමාර්ග පියවර ගන්න මේ තුලින් 30 වෙනි වගන්තිය තුලින් හැකියාව තියෙනවා. ඊළඟට නීති විරෝධී භාවිතා කරන විදුලි සංදේශ උපකරණ. දැන් මේක නීති විරෝධී විදිහට භාවිත කරන උපකරණ වලටත් ඒක රාජසන්තක කරන්න හැකියාව තියෙනවා. මේකෙදි බොහෝ දෙනෙක් මේකේ චෝදනා කරනවා මේ දරුවන්ගේ තියෙනවා. දැන් අද දරුවන්ගේ සෙල්ලම් බඩු හැටියට වෝකි ටෝකි තියෙනවා. ඒ වගේම ඩ්‍රෝන් යන්ත්‍ර තියෙනවා සමහරක් ඒවා ඒක මේ අර මේ කමර්ෂල් පාවිච්චි කරන ඒවා නැමේ ප්‍රොෆෙෂනල් පාවිච්චි කරන ඒවා නැමේ නමුත් දරුවන් පාවිච්චි කරන ඒවා අන්න ඒ වගේ අවස්ථාවන් වලදී මේ මේකේ වෙනම ඒකේ තියෙන ෆ්‍රීකවන්සි එක 90 රජයේ ඒ මේ මේ රාජසන්තක කරන්නේ නැහැ. ඒකේ බලපත්‍රයක් අවශ්‍ය ලබා ගන්න බෑ. අවශ්‍යතාවයක් නැහැ. ඒකේ එහෙම නැතුව නිකන් වෝකි ටෝකි ගෙනල්ලා එහෙම නැතුව වෙනත් උපකරණ භාවිතා කරනකොට මේකෙදි රජයෙන් අවසරයක් ගන්නේ නැතුව කටයුතු කරොත් එහෙම ඒකේ නොයෙකුත් මේ අපිට රාජසන්තක ඒ කියන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට රාජසන්තක කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ බොහෝ අපේ කාරක සභා අවස්ථාවේදී මේකේ තිබ්බ සංශෝධන කළ යුතු විශේෂයෙන්ම එක එක ඉදිරිපත් කරපු ඒ සංශෝධන බොහොමයක්ම සංශෝධනය කරලා තමයි අද මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක නිසා අපි විපක්ෂයේ සියලු මන්ත්‍රීතුමන්ලගේ ඒ ප්‍රශ්නවලට ඒ සඳහා අවශ්‍ය කරන උත්තර ලබා දෙන්න කටයුතු කරනවා ඉදිරියේදී. ඒ වගේම මේක රටට ඉතාමත් වැදගත් වූ විශේෂයෙන්ම තාක්ෂණයට ඩිජිටල් කරණයට වැදගත් වූ පනත සංශෝධනයක් ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලීම කරනවා. විශේෂයෙන්ම මේ සඳහා අපි ඇතරම නොයෙකුත් අභියෝග එක එක කාලෙන් කාලයට තිබුණත් අපි ඒ සියල්ලක් ජයග්‍රහණය කළා. අපි මේ කෙටි කාලය තුළදී අනෙකුත් ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරා. වගේම අපේ අමාත්‍යවරයා හැටියට ගරු ජනාධිපතිතුමා මේ සඳහා නායකත්වය ලබා දීලා කටයුතු කළා මේ ටික ඉදිරිපත් කරේ. ඒක නිසා අපි ඔබ සියලු දෙනාගේ සහයෝගය මේ අවස්ථාවේ ඉල්ලා සිටිමින් මම නවතිනවා. ඔබ මත සිසු
මම සිසුති ඊළඟට ගරු විජිත හේරත් ගරු විජිත හේරත් අන්තිම
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද තාක්ෂණ ටීආර්සී එක සම්බන්ධයෙන් මතු වෙලා තියෙන වාර්තාව විවාදයට ගන්න අවස්ථාවේදී මා විශේෂයෙන් කැමති උදේ අධිකරණ ඇමතිතුමා නැවත මතක් කරපු කාරණාව සම්බන්ධයෙන් මේ සභාවේ අවධානය යොමු කරන්න. අධිකරණ සේවා කොමිසමෙන් ජයන්ත ජයසූරිය මහත්මයාගේ අත්සනින් සහ අධිකරණ සේවා කොමිසමේ විජිත් කේ මලල්ගොඩ සහ අමරසේකර විශේෂකාරවරු දෙන්නාගේ තුන්දෙනාගේ අත්සනින් යුක්තව එවලා තියෙන ලිපිය, ඇත්තට මේ ලිපියේ මෙතුමා මතු කරපු කරුණු බොහොමයක් නිෂේධ වෙලා තියෙනවා. හැබැයි එතුමා එහෙම තියෙද්දි නැවත ඒක මතු කරා. මුල්ම කාරණාව තමයි මේ ඉදිරිපත් කරලා තියෙන වார்த்தාවේ
ගරුමන්තම ඔතුමාගේ මිනිත්තු 8ක් තියෙනවා.
ඉතා පැහැදිලිව තියෙනවා මහාදික් මේ උපරි මහාධිකරණවල පුරප්පාඩු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු දෙකක්, ඒ වගේම අභියාචනාධිකරණයේ පුරප්පාඩු පහක්. ඒතුරු මේ ලිපියෙම සඳහන් වෙනවා ශ්‍රේෂ්ඨ අභියාචනාධිකරණයේ පුරප්පාඩු ඇතිලා තියෙන්නේ 2023 සැප්තැම්බර් මාසේ ඉඳලා. ඒතුට 2023 සැප්තැම්බර් මාසේ ඉඳලා 2024 දැන් ජූලි මාසේ. ඒතුට අභියාචනාධිකරණයේ තියෙන පුරප්පාඩු පහ පුරවන්න කිසිදු නෛතික බාධාවක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක් දීලා නැහැ. ඒතුර අභියාචන ඇපිල් කෝට් එකේ ඒ සඳහා වෙච්ච නිර්දේශ පහකුත් යවලා තියෙනවා. ඒතුර එහෙම තියෙද්දි ආණ්ඩුව සමත් වෙලා නැහැ මේ අභියාචනාධිකරණයට අවශ්‍ය කරන විනිශ්චයකාරවරු පස් දෙනාව පත් කරන්න. ඒක ආණ්ඩුවේ වැරද්දක් මිසක් කාගේවත් වැරද්දක් නෙමෙයි. ඒක අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට මැල්ල වැඩක් නැහැ. ඇමතුමා ආණ්ඩුව වග කියන්න ඕනේ. ජනාධිපතිවරයා ඒ පත්වීම අදාළ නම් යවන්න ඕනේ. ව්‍යවස්ථා සභාව නම් කරලා එවන්න ඕනේ. ඒක ආණ්ඩුවේ නොහැකියාවල. ඒක මේ කාගවත් පිටේ වැරද්ද පටවන එක සම්පූර්ණ වැරදිනේ. ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු දෙකත් මේ ලිපියේ තියෙන විදිහටම ඉතා පැහැදිලිව තියෙනවා. පළවෙනි පුරප්පාඩු ඇතුළත තියෙන 2023 නොවැම්බර් මාසේ 15 වන දින. එතකොට නොවැම්බර් මාසේ 15 ඉඳලා 2024 අප්‍රේල් 30 වෙනිදා. මේ අතුරු නියෝගය දෙන්නේ අප්‍රේල් 30 වෙනිදා. එතකොට මාස පහමාරක් තිබිලා තියෙනවා. තුරු මාස පහමාරක් ඇතුළත මාණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු දෙක පුරවලා නැහැ. එතකොට ඒකේ වැරද්ද මේ අතුරු නියෝගයේ නෙමෙයි. අතුරු නියෝගයේ පිළිබඳ අපිටත් ප්‍රශ්නයක් තියෙනවා. බඳුල විනිශ්චයකාරතුමාගේ පත්වීම පිළිබඳව ලබා දීපු අතුරු නියෝගයත් එක්ක ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ පුරප්පාඩු පිළිබඳව ගැටලුවක් තියෙනවා. හැබැයි ඊට කලින් මේ වේකන්සිස් තිබිලා ගොඩක් ලොකු කාලයක් ගිහිලා තියෙනවා. ඒතකොට ඒක පත්කිරීම කළා නැහැ. ඒකට අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට තඩි ගහලා හරියන්නේ නැහැ. ඒක ආණ්ඩුවේ වැරද්ද. ඉතින් මේ තමන්ගේ වැරද්ද වහගන්න මේ වෙන අභූත චෝදනා කරලා තියෙනවා. ඉතින් පැහැදිලිව මේකේ තියෙනවා මේ වார்த்தාවේ තියෙනවා. තවද ගරු අමාත්‍යතුමාගේ ප්‍රකාශය තුලදී ගරු අමාත්‍යතුමාද පාර්ශවකරුවෙකු වන්නා වූ කොළඹ දිසාධිකරණයේ පවත්න නඩු කටයුතු ලබා දුන් නියෝග සම්බන්ධයෙන් ගරු කොළඹ දිසා විනිසුරුතුමා කරමි නම් කරමින් දෝෂ දර්ශන ලක්වීමක් සිදු ඇත. මේක අපේ ස්ථාවර නියෝග 91 ඊයටතේ ප්‍රශ්නකාරී. ඒක තියෙනවා මේ වார்த்தාවේ. ඉතින් ඒ පිළිබඳව කිසිදු සඳහනක් කරේ නැහැ. ඉතාම බරපතලයි. ඉතින් අධිකරණ ඇමතිතුමා දාපු නඩුවකට එරෙහිව දිසා විනිසුරුවරයෙක් තීන්දුවක් දුන්නයි කියලා මේ කොහෙවත් තියෙන අධිකරණ සේවා කොමිසමක ලේකම්වරයෙකුට බැනලා හරියන්නේ නැහැ. අපි දන්න මම දන්න විදිහට නම් අධිකරණ සේවා කොමිසමේ අධිකරණ සේවා කොමිසම ලේකම්වරයා පත්කිරීම පිළිබඳ ව්‍යවස්ථාවක කොහෙවත් නැහැ අවුරුදු 3ක කාලයක් සඳහා විතරයි පත් කරන්නේ කියලා. එහෙම කවුරුවත් එහෙම ඉඳලත් නැහැ අවුරුදු 3ක කාල සීමාවක. ඊට වඩා ඉඳලා තියෙනවා හැමෝම. එතකොට දැන් ඉන්න ලේකම්වරයාත් අවුරුදු 6ක කාලයක් ඉඳලා තියෙනවා ඇත්ත. 2018 තමයි පත් කරලා තියෙන්නේ. හැබැයි ව්‍යවස්ථාවේ කොහෙවත් නීතියක් නැහැ අනිවාර්යෙන් 3ෙන් යන්න ඕනි කියලා. එතකොට එතන වැරද්ද තියෙන්නේ කොහෙද? වැරද්ද තියෙන්නේ හදපු නීතියේ. ඒකනේ වෙනස් කරන්න ඕනේ. ඒක ලේකම්වරට මැල්ල හරියන්නේ නැහැ. ඉතින් ඇත්තම ගත්තොත් මෙතන මේ චෝදනා පිළිබඳව එකින් එක පැහැදිලි කරලා තියෙනවා. ඒතර එකක් තමයි ලොකු ආන්දෝලන ලක් වෙච්ච මේ පුරප්පාඩු පිරවීම පිළිබඳ ප්‍රශ්නේ. તો ඉතා පැහැදිලිව අභියාචනාධිකරණයේ තියෙන පුරප්පාඩු පහ පුරවන්න දැන් උනත් කිසිදු බාධාවක් නැහැ, නෛතික බාධාවක් නැහැ. ජනාධිපතිවරයාට තියෙන්නේ මේ අදාළ නිර්දේශ කළ ව්‍යවස්ථා සභාවට එවලා ව්‍යවස්ථා සභාවෙන් අනුමත කළා සතිය දෙකක් ඇතුළත පත් කරන්න පුළුවන්. එහෙම හැකියාව තියෙද්දි පත් නොකර ඉන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණේ පුරප්පාඩු දෙක දැන් ප්‍රමාද වැඩි. හැබැයි මාස පහමාරක් තිබිලා තියෙනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණේ පුරප්පාඩු දෙක පුරවන්න නැතුව. ඒකත් ආණ්ඩුවේ නොහැකියාව ආණ්ඩුවේ එක හිතාමතා නොසලකා තියෙන. එනිසා අපේ රටේ නඩු කල්යන් විශේෂයෙන් උපරිම අධිකරණවල මේ පුරප්පාඩු නොපිරවීමේ වැරද්ද තියෙන ආණ්ඩුවට මිසක් වෙන කාටවත් නෙමෙයි. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මේ උසාවියේ තිබිච්ච කෝටි ගාණක් වටින විස්කි බෝතල් පිළිබඳ ප්‍රශ්නේ. ඉතින් ඉතා පැහැදිලිව මේ වර්තාවේ තියෙන ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි 2023 ජනවාරි මාසේ දෙවනිදා ප්‍රසන්න අල්විස් විනිශ්චයකාරතුමා වැඩ බාරගත්තට පස්සේ ඒ තිබෙන උසාවියේ භාණ්ඩ පිළිබඳ වර්තාවක් අරගත්තට පස්සේ මේ පිළිබඳ තොරතුරු අනාවරණය වෙලා ඒ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කරලා දෙන්නෙක්ගේ වැඩතහනම් කරලා තියෙනවා. මේ අධිකරණතුමා කියන්න කලින් ඒ පරීක්ෂණ සිද්ධ වෙලා තියෙනවා. ඊයේ පෙරේද තමයි එක්කෙනෙක්ව අතරංගුර අරන් තියෙන. නමුත් දෙන්නෙක්ගේ වැඩතහනම් කරලා තියෙනවා ඊට කලින්. ඒතර මේ පිළිබඳව 2023 මේ වර්තාවේ අනුවම කියනවා නොවැම්බර් මාසේ 16 වෙනිදා කොමිෂන් සභාව මගින් මේ පරීක්ෂණයට අදාළ නියෝගයක් නිකුත් කරා කියලා. ඒතකොට මේ අද මේ කතා කරාට පස්සේ මේව පටන් ගන්න නෙමෙයි. ඒ පිළිබඳ පරීක්ෂණයක් පටන් ගන්න තියෙනවා දැන් මේ අවුරුද්දකට විතර කලින්. ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම යනවා. ඊළඟට ලේකම්වරයා අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාගේ කාර්යභාරය වෙන්නේ ඇත්තටම විනිශ්චයකාරවරු මාරු කිරීම නෙමෙයි. විනිශ්චයකාරවරු මාරු කිරීම හෝ ස්ථාන මාරු කිරීම හෝ විනය පරීක්ෂණ ගැනීමේ වගකීම තියෙන අධිකරණ සේවා කොමිසමට. ඒතකොට ලේකම්වරයාගේ වගකීම තමයි ඒ අදාළ පැමිණිලි ලේඛන ලිපි කොමිසම් සභාව වෙත යොමු කරන එක. ඒතකොට මේ වර්තාව ඉතා පැහැදිලිව තියෙනවා ලේකම්වරයා ඒ කාර්යභාරයේ මැනවින් ඉටු කරලා තියෙනවා කියලා. ඒ ආපු ලියුම් කියුම් ඔක්කොම ඉදිරිපත් කරලා තියෙනවා කියලා. එක එක්කෙනා නිර්නාමිකව එවන පෙස්සන් අරගෙන මෙතන චෝදනාවක් තියෙනවා. ඒ ගැන පරීක්ෂණයක් තියෙනවා කියලා මේ වර්තාවේ තියෙනවා. ඉතින් ඒ ගැන පරීක්ෂණයක් යනවා. ඒ අයට අදාළ නීත්‍ය දඩුවම් ලබා දීම කළ යුතුයි. ඒ පරීක්ෂණය ආරම්භ වෙලා තියෙන්නේ මෙතුමා මේ ජූනි මාසේ 19 වෙනිදා මෙතන කතා කරන්න කලින්. ඒ නිසා හරි පැහැදිලි මේ වර්තාව අනුව ඇත්තටම ගත්තොත් අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා මේ සියල්ලට වගකිව යුතුයි කියලා චෝදනා කරන එක කිසිදු සාධාරණත්වයක් නැහැ. ඉතා පැහැදිලිව මේකේ තියෙනවා විනිශ්චයකාරවරයෙකුට යම් කිසි චූදිතයෙක්ව අධිකරණ භූමිය තුළ රඳවාගෙන නිදහස් කිරීමේ බලය. ඒක අපරාධ නඩු විධාන සංග්‍රහයේ 15(2) වගන්ති හරි පැහැදිලිව තියෙනවා. දඩයක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් හෝ නොයසේව හෝ වරදකරුවෙකු බන්ධනාගත කිරීමට යම් ලිඛිත හෝ වෙනත් නීතියකින් යම් අධිකරණයකට බලය ලැබී ඇති අවස්ථාවක බන්ධනාගාරගත කිරීමේ දඬන නියමයක් කිරීම වෙනුවට ඒ අධිකරණය විසින් ආඥාවක් කිරීමෙන් ඒ ආඥාව කරන දිනේ අපරභාග 8 නොඉක්මොන්නා වූ ඒ අධිකරණය විසින් ඒ ආඥාවේ නියම කරනු ලබන කාලයක් ඒ වරදකරු ඒ අධිකරණයේ සීමාව තුළ රඳවා තැබිය යුතු බවට ආඥාවක් කරනු ලැබිය හැකිය. මේක තමයි නීතිය. දුර අපරාධ නඩු විධාන සංග්‍රහයේ 15(2) වගන්ති තියෙනවා. විනිශ්චයකාරවරයාට පුළුවන් යම් කිසි අඩු වැරද්දක් සම්බන්ධයෙන් සුළු වැරද්දක් සම්බන්ධයෙන් ඒ අධිකරණ භූමිය තුළ රඳවාගෙන රාත්‍රී 8ට කලින් නිදහස් කරන්න පුළුවන් කියලා. එහෙමනම් මේ නීතිය වෙනස් කරන්න. ඒ විනිශ්චයකාරවරයා වැරදි නැහැ. එතකොට ඒ විනිශ්චයකාරවරයා තීන්දුව දෙන්නේ එවැනි පුද්ගලයෙක්ව මාස 3ක් විතර බන්ධනාගාරගත කළා දහස් ගාණක් වියදම් කරලා එයාව නඩත්තු කරන්න තවත් වැය බරක් දරනවද? එහෙම නැත්නම් ඒ චෝදනාව අනුව දවසක් ඔහුට දඬුවමක් විදිහට අධිකරණ භූමියේ රඳවගෙන නිදහස් කරනවද කියන එක. ඒ නිසා එවැනි නීති රීති අනුව තමයි ඒ විනිශ්චයකාරවරු කටයුතු කළා තියෙන්නේ. නිසා පුද්ගලික හේතුවක් මත මොකක් හරි ප්‍රශ්නයක් තිරුණා නම් විනිශ්චකාරතුමත් එක්ක ඒක වෙනම බේරගන්න ඕනි. නමුත් නීතිය හදලා තින්නේ එහෙම. එහෙනම් ඒ නීතිය වෙනස් කරන්න. ඒ නීතිය වෙනස් කරා නම් විනිශ්චකාරවරුන්ට ඒ හැකියාව ලැබෙන්නේ නැහැ. අධිකරණ සීමාව තුළ රාය අට වෙනකන් තියාගෙන නිදහස් කරන්න. ඒ නිසා ඉතාල පැහැදිලිව මේ වார்த்தාව හැන්සඩ් ගත කරලා තියෙනවා. ඒ නිසා රටේ ජනතාවට දැක්ක බලා ගන්න පුළුවන්. ඒ නිසා අපි ඉතාල පැහැදිලිව කියනවා මේ අධිකරණයේ ස්වාධීනත්වයට මේ විදිහට බලපෑම් කරන්න එපා. තමන්ගේ පෞද්ගලික හේතුවක් මත තමන්ට එරෙහිව ලැබිච්ච අධිකරණ තීන්දුවක් මත පදනම්ව අධිකරණයේ ස්වාධීනත්වයට බලය පාවිච්චි කරලා මේ විදිහට චෝදනා නගන එක වැරදි. ඉතා පැහැදිලිව අපේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර යුතුයි. ඒක නීතිච්චවරු ඒ වෙනුවෙන් තමයි හඬ නැගුවේ. ඒ නීතිච්චවරුන්ට දොස් නගලා ඒ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කෑ ගහපු නීතිච්චවරු තමන්ගේ පුද්ගලික දෙයක් වෙනුවෙන් නෙමෙයි උද්ඝෝෂණය කරේ. ඒ නිසා ඒගොල්ලන්ට චෝදනා කරලා මේ චෝදනාවෙන් බැහැර වෙන්න බෑ. ඇත්තටම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න නම් මේ පෞද්ගලික පටු උමනාව පැත්තක තියලා අධිකරණයට ඇගිලි නොගස ඉන්න ඕනි. අධිකර සේවා කොමිසමේ ලේකම්වරයා කිසිදු දේශපාලඥයෙක්ගේ කීම් වලට අවනත වෙන්නේ නැහැ. ඒවට අනුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒක තමයි මේ රිදිලා තියෙන්නේ. ඒ නිසා එවැනි ස්වාධීන නිලධාරීන්ට හයියක් විය යුතුයි. එහෙම නැති වුණොත් මේවැනි වගකීම් බාර ගන්න තවත් ලේකම්වරයෙක් එන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා ඒ අධිකරණයේ ස්වාධීනත්වයේ ඒ නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් මේ පාර්ලිමේන්තුව පෙනී ඉන්න ඕනේ. මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. බය නැතුව තමන්ගේ රාජකාරිය කොන්ද කෙලින් ඉටු කරන්න මෙවැනි ප්‍රකාශ වලට බය වෙන්න එපායි කියලා කිමින් මා අතර වෙනවා. බොහොම ස්තුතියි.
Thank you, Honorable Mujibur Rahman. You have 15 minutes.
Stuti Garu Sabhapathumani. Ada me vivade tula visheshayenma telecom sambandhawa e genala tibena sansodana vivade tula api matu karanna wenawa. Vishala lesa api siyolu denatama pawuge kale purama me janadhipati mathiwarane pavattanawada nadda kiyena loku kasugusuwak tibuna me rate. Janathawa athare sakayak tibuna. ඒ සැකේ සියලු දේවල් මතු වුණේ විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ හැසිරීමයි, ඒ වගේම ජනාධිපතිතුමාගේ පක්ෂයේ මහලේකම්තුමයි, එතුමාගේ වටේ ඉන්න ගෝල බාලයෝ මේ ජනාධිපති මැතිවරණය කල් දාගන්න මාධ්‍යවලට ඇවිල්ලා අවුරුද්දක් කල් දාගන්න ඕනේ කියන කතාවල් කරපු හින්දා තමයි ජනතාව අතරේ සැකයක් ඇති වුණේ. නමුත් අපි දැක්කා විශේෂයෙන්ම මේ ජනාධිපතිතුමාගේ කාල සීමාව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. ඒ පෙත්සම අපි දැක්කා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයාගේ ඒ කතාවේ ඉඳන්, සභාපතිවරයාගේ කතාවේ ඉඳන් මේ මැතිවරණය අවුරුද්දකින් කල් දාන්න ඕනේ කියන ඒ විවාදයක් ඇති කරලා ඒකේ දිගුවක් හැටියට තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පෙත්සම ආවේ. මේක එහෙම අහඹු සිදුවීමක් නෙමෙයි. අර පෙත්සම්කරු එයාට රෑ නිදාගෙන උදේට නැගිටලා එහෙම ගිය එකක් නෙමෙයි. මේක සංවිධානාත්මක අපරාධ කියලා කියන්නේ මේවට තමයි. සංවිධානාත්මක වෙලා තමයි මේවක් කරේ. ඉතින් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට ආවම අපි දැක්කා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පෙත්සම කාල සීමාව පිළිබඳ පෙත්සම ඒක ප්‍රතික්ෂේප කළා. ඒක ප්‍රතික්ෂේප කළා ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව කිව්වා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ කාල සීමාව පැහැදිලිව කියලා තියෙනවා. අවුරුදු 5යි. අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට, ඒ විනිශ්චකාරවරුන්ට, ඒ සියලු දෙනාටම මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන්න අද ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියට ආවා. එහෙම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියට ඒම තුළ නැවත නැවත මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කරගන්න අපිට ඊයේ තීන්දුව තුළින් නැවත වතාවක් තහවුරු කරගන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ හින්දා සභාපතිතුමනි, අපි අනිත් පැත්තෙන් දැක්ක විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලාකම්වරයා කිව්වා ඉඳගෙන ජනාධිපතිතුමා කැබිනට් එකට යෝජනාවක් ගේනවා මේ අවුරුද්දකින් කල් දාගන්න කියලා. ඉතින් මම දන්නේ නැහැ මේ කැබිනට් ඇමතිවරු මෙතන ඉන්නවා, ඒ ඇමතිවරුන්ගෙන් අහනවා ජනාධිපතිතුමා එහෙම යෝජනාවක් ගෙනාවද, මා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ඒ කිව්වේ කතාවේ සත්‍යතාව පිළිබඳව මේ පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මොකද මේ රටේ ජනතාවව රවට්ටන්න, ජනතාවට ඡන්දය නොතියනවයි කියලා රට තුල මතයක් ඇති කරන්න විශාල මෙහෙයුමක් මේ දවස්වල වෙනවා. ඒ මේ දවස්වල එක එක්කෙනා එක එක දේවල් කියලා බලනවා මේ ඡන්දය නොතිය යන්න පුළුවන්ද කියලා. මොකද අපි දැක්කා දැන් මේ මැතිවරණය පෙස්සම ජනාධිපතිවරණය සම්බන්ධව පෙස්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම
ජනාධිපතිවරයා එකපාරටම ඇවිල්ලා කිව්වා නෑ 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 ජනාධිපති මැතිවරණය අවුරුදු පහකින් තියෙනවායි කියලා. දැන් එහෙම කියලා ජනාධිපතිතුමා නිකන් හරි අවුරුදු 6කට කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තිබුණා නම් ජනාධිපතිතුමා මෙතන ඇවිල්ලා කියයි මට කරන්න දෙයක් නැහැ උසාවිය අවුරුදු 6ක් කියලා කිව්වා මම අවුරුදු තව අවුරුද්දක් ඉන්නවා කියලා කියයි. ඒ කියන්නේ ජනාධිපතිතුමා බැලුවේ ඔරුව මොන අතට පෙරළුණත් ඒකෙන් ගොඩ යන්න පුළුවන්ද කියලා බැලුවේ. ඒක තමයි ජනාධිපතිතුමාගේ අදහස උනේ. ඒ කියන්නේ ඔරුව මොන පැත්තට පෙරළුණත් ඒකෙන් ගොඩ යන්න පුළුවන්ද කියලා බැලුවා. එහෙම යන්න බෑ කියලා අපි කලින්ම මේක කිව්වා. මොකද ගරු සභාපතිතුමනි අපි දැක්ක පහුගිය කාලේ පුරාම ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධව විශාල ලෙස එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන ඒ අයිතිය පිළිබඳව මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා එතුමා ප්‍රශ්න රාශියක් කරා. ඒ විතරක් නෙමෙයි උසාවියේ අර ප්‍රාදේශීය සභා පළාත් පාලන මැතිවරණේ නඩු අහනකොට එතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා මේ කොහෙද ඡන්දයක් තියන්නේ කියලා කිව්වා. ඡන්ද තියන්න ඡන්දයක් නැහැ කියලා කිව්වා. නඩු ආන්නේ මොකටද කියලා ඇහුවා. මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වේ. එතකොට ජනාධිපතිවරයා පහුගිය කාලේ පුරාම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරන්න පුළුවන් ප්‍රකාශ රාශියක් කළා. එයා අධිකරණය තමන්ගේ යටතට යටපත් කරගන්න ප්‍රකාශ රාශියක් කළා. මේ මෑතකදී අපි දැක්ක විශේෂයෙන්ම LGBT පනත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය දීපු පැහැදිලි කිරීම, ඒ නිර්වචනයට ඒ පනත සම්බන්ධව දීපු තමන්ගේ නිර්වචනයට එරෙහිව ජනාධිපතිතුමා ඇවිල්ලා කිව්වා ජුඩිෂරි කැනිබලිසම් කියලා කිව්වා. ඒ කියන්නේ මිනිමස් කෑම. එහෙමයි ජනාධිපතිතුමා ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය දීපු නිර්වචනය පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කළේ. ඒ කතා කරා වගේම එතුමා එදා මේ පාර්ලිමේන්තුවම නොමග යව්වා. ඒ නොමග යව්වේ විශේෂයෙන්ම ආදානීය භූමිදානය පිළිබඳ ප්‍රශ්නය ආවම අපිට මතකයි එදා අධිකරණයට ගියා මූලික අයිතිවාසිකම් පෙත්සම. ඒ පෙත්සම ගිහිල්ලා අධිකරණයට ගියාම අධිකරණය ඒ පෙත්සම විභාග කළේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කරන්නේ නැතුව ඒ ශ්‍රේෂ්ඨම ප්‍රතික්ෂේප කළා. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පණිවිඩය දුන්නේ ජනාධිපතිවරයාටයි ව්‍යවස්ථාදායකයි සභාවටයි ආදාහනය කරනවද භූමිදානය කරනවද කියලා ඒ තීන්දුව මේ පාර්ලිමේන්තුවට ගන්න කියලා කිව්වා. නමුත් ජනාධිපතිතුමා ඇවිල්ලා මොකද්ද කිව්වේ? ජනාධිපතිතුමා කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණය දා විරුද්ධ වුණා. ඒ හින්දා රාජපක්ෂලගේ ආණ්ඩුවට ඒ ශ්‍රේෂ්ඨාධිකරණය ගත්ත තීන්දුවට එරෙහිව යන්න බෑයි කියලා කිව්වා. පට්ටපල් බොරුවක් කිව්වා ජනාධිපතිතුමා. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පෙත්සම විභාග කරේ නැහැ. විභාග කරන්නේ නැතුව ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ඉඳගෙන විධායකයයි පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකයයි තීන්දුවක් ගන්න කියලා. ඒ හින්දා එදා මේ ජනාධිපතිවරයා ඇවිල්ලා පහුගිය සතියේ ඒ රාජපක්ෂලා කරපු මේ රටේ ඒ බලහත්කාරයෙන් ඒ ආදාහනය ගෙනල්ලා ඒ මරණ පුච්චලා ඒ පාප කර්මයට හවුල් වෙච්ච මේ ආණ්ඩුව බේරගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොඩි උත්සාහයක් දැරුවා. දැන් එතුමාගේ උත්සාහය තමයි රාජපක්ෂලව බේරගන්න එක. දැන් අපි දක්නානේ කළුතර ගිහිල්ලත් එතුමාගේ කතාව, එතුමා කරපු කතා ගැන අපිට පේනවානේ. දැන් මේ දවස්වල එතුමාගේ නොමිනේෂන් එක සාධික කරගන්න රාජපක්ෂල බේරගන්න කතා තමයි තියෙන්නේ. ඒ හින්දා එදා ආදාහනයේද භූමිදානයේදී ඇවිල්ලා එතුමා කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව අහන්න බෑයි කියලා ඒක ප්‍රතික්ෂේප කළා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ව්‍යවස්ථාදායකට හරි විධායකට හරි තීන්දුවක් ගන්න කියලා. ව්‍යවස්ථාදායකයයි විධායකයයි එදා ගෝඨාභය රාජපක්ෂලගේ මේ ආණ්ඩුව මේ කැබිනට් එකේ ඉන්න උදවිය බලහත්කාරයෙන් එදා මරණ ටික පුච්චන තීන්දුව ගත්තා. එහෙනම් අපි ජනාධිපතිතුමාට කියලා ඒ පාප කර්මයට හවුල් වෙච්ච උදවිය බේරගන්න එපා. එහෙනම් ඒ පාප කර්මයට හවුල් වෙච්ච උදවියට සමාවක් ලැබෙන්නේ නැහැ. අපි කියන්න කැමැති. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි කියන්න ඕනේ තව එක දෙයක් තියෙනවා. අපි ඒ තීන්දුව ටික අරගෙන බැලුවම විශේෂයෙන්ම පහුගිය කාලේ ජනාධිපතිතුමාට පක්ෂව තීන්දුව දුන්නාම අධිකරණය, එතකොට අධිකරණයේ ස්වාධීනත්වයේ තියෙනවා. ජනාධිපතිතුමාට විරුද්ධව තීන්දුව දුන්නම අධිකරණයේ ස්වාධීනත්වයක් නැහැ. එතකොට තියෙන්නේ අර ජුඩිෂරි කැනිබලිසම් එක තමයි තියෙන්නේ. මිනිමස් කණාය. ඒක හරියට අර කන්න ඕන වුණාම කබරගොයා තලගොයා කරගන්න ඒ ප්‍රතිපත්තියේ තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අධිකරණය පිළිබඳ තියෙන ප්‍රතිපත්තිය. ඒ වගේම තමයි අපි කියන්න ඕනේ ගරු සභාපතිතුමනි, දැන් මැච් එක ගහන්න ලෑස්ති වෙලා තියෙන්නේ. දැන් මැච් එක නොගහා ඉන්නනේ ජනාධිපතිතුමා හදන්නේ. එයා ග්‍රවුන්ඩ් එකට එන්නේ නැතුව එක එකලා ලව්වා ග්‍රවුන්ඩ් එකට එක එක දේවල් බලපෑම් කරලා බලනවා. ජනාධිපතිතුමාට අපි එදත් කිව්වා ඉඳගෙන මැච් එක ගහමු, හැබැයි අම්පයර් වෙන්න එපා. දැන් එතුමා බලනවා ග්‍රවුන්ඩ් එකේ එළියේ ඉඳගෙන අඩුම ගානේ අර ඩක්වර්ත් ලූයිස් ක්‍රමයට හරි මැච් එක දිනන්න. අර ඩක්වර්ත් කියන්නේ මැච් එක ගහන්න නැතුව ඩක්වර්ත් ලූයිස් ක්‍රමයට හරි මේක දිනන්න තමයි දැන් එතුමා මේ උත්සාහ කරන්නේ. ඒ හින්දා ඒක කරන්න බෑ. ඒක කරන්න මේ රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ. එහෙනම් අපි කියනවා මේ ආණ්ඩුවට වහාම ওই ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාදාමයන් නවත්තන්න. අධිකරණයට Tamanගේ ඉත්තන් යවලා Tamanට අවශ්‍ය දේ අධිකරණයෙන් කරගන්න බලපෑම් කරන එක නවත්තන්න කියලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න, ජනතාවගේ ඡන්දයිති ආරක්ෂා කරන්න. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, අපි දැක්කා දැන් ඊයේ පෙරේදා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමියට අධිකරණයෙන් තීන්දුවක් ලබා දුන්නා. ඒ තීන්දුව සම්බන්ධව එතුමිය ඉහළ උසාවියට යනවා. එහෙද මම ඒ තීන්දුව සම්බන්ධව මම කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඒ හිරුනිකා ප්‍රේමචන්ද මැතුණිය එයාට එල්ල කරපු චෝදනාවම පෞගිය කාලේ මේ රටේ ඇති වෙච්ච නඩු ටිකක් තියෙනවා. තාජිරීනුව පැහැරගෙන ගිහිල්ලා ඝාතනය කළා. පොහොද්දල ජයන්තව පැහැරගෙන ගිහිල්ලා කකුල් ටික කඩලා දැම්මා. ඊළඟට කීත් නොයාව පැහැරගෙන ගිහිල්ලා ඔහුට වද හිංසා කළා. ඊළඟට එක්නලි ගොඩව පැහැරගෙන ගිහිල්ලා ඌ අතුරුදාන් කරා. නමුත් දැන් ඒ නඩු සම්බන්ධව ඇයි නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? ඇයි නීතිපති දෙපාර්තමේන්තුව හා අනිකුත් මේ ඉන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ නඩු සම්බන්ධව Tamanගේ හැකියාව හා Tamanගේ ක්‍රියාශීලීත්වය යන්නේ නැත්තේ? නමුත් අපි දන්නවා හිරුනිකා ප්‍රේමචන්ද මැතිණිය මේ ආණ්ඩුවට විශාල ඉස්සරදයක් වෙලා හිටියා. කොමාරි අල්ලලා ඇතුළට දාන්න ඕනේ කියලා නීතිපති දෙපාර්තමේන්තුව ඉතා වේගයෙන් වැඩ කරලා ගිහිල්ලා අන්තිමට දැන් අපදෙන වටත් විරුද්ධ වෙලා තියෙනවා. ඒ හින්දා තමයි අර ජ්‍යෙෂ්ඨ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කෙනෙක් ඉඳිද්දිත් අර ඒ අයාට වඩා පහළ ඉන්න කනිෂ්ඨ කෙනෙක් වා නීතිපතිතුමා ඇතුළ පත් කරගත්තේ. මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමාටයි ආණ්ඩුවට ඕන විදියට නීතිපති දෙපාර්තමේන්තුව අසුරවන්න පුළුවන් ජ්‍යෙෂ්ඨ කෙනෙක් ඉන්නවා, කාන්තාවක්. ඇයි එයාට ඒ පත්වීම දෙන්න බැරි? මොකද එයාගේ සුදුසු, එයාට මොකද නැති සුදුසුකම? එයාට ඔක්කොම සුදුසුකම තියෙනවා. එයාට එක සුදුසුකමයි නැත්නම් ආණ්ඩුව කියන දේවල් කරන්න එයාලා ඇස්ති නැහැ. ඒ හින්දා තමයි යාට ඒක නොදී Tamanගේ ඕමනාවල් ඉෂ්ට කරගන්න පුළුවන් කෙනෙක්ව අද නීතිපතිවරයා හැටියට පත් කරගෙන ඉන්නේ. ඒ හින්දා අපි පේනවා ආණ්ඩුව ඒ වගේම තමයි. දැන් අපිට පේනවා දැන් තිරාන් අලස් මැතිතුමාගේ යුක්තිය මෙහෙයුම යනවා. දැන් ඒ යුක්තිය මෙහෙයුමට මේ රටේ ඉන්න පොඩි පොඩි අය, ලොකු ලොකු අය, සාමාන්‍ය උදවිය ඔක්කොම අහුවෙනවා. නමුත් දැන් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දුන්නා. මේ රටේ පුරවැසිකම නැතුව පාර්ලිමේන්තුවේ ඉන්නවයි කියලා නීති විරෝධී කියලා එයාට මේ රටේ පුරවැසිකමක් නැහැයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දීපු කෙනෙක් පාර්ලිමේන්තුවේ දැන් එළියේ ඉන්නවා. දැන් එයා වත්තටම් ගොඩ ගන්නෙ නැහැ. එයාට වීසා එකකුත් නැහැ, පුරවැසිකමකුත් නැහැ. ඇයි එයා වත්තටම් ගොඩ ගන්න නැත්තේ? දැන් අපි දැන් අහනවා මේ යුක්තිය මෙහෙයුමේ ඉන්න මේ පොලිස්පතිතුමාගෙන උයි, අමතිතුමාගෙන උයි, ඇයි මේ දයනවා?
මං තුමා තා විනාඩි දෙකක් තියෙනවා.
ඇයි දයනවා හවුෙන්නේ නැත්තේ? සමහර අය හිතන් ඉන්නවත් දන්නේ නැහැ, ලේඩි ඩයන කියලා හිතාගෙන ඉන්නවත් දන්නේ නැහැ. ඒ ඉඳන් දන්නේ නැහැ මේ ඒගොල්ලන්ගේ මෙහෙයුම් වලට මෙයාව අහුවෙන්නේ නැහැ. ආ ඒ ඉඳන් ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අපි කියන්න පැහැදිලිව අපි මේ ආණ්ඩුවට කියනවා. මේ ආණ්ඩුවට අපි කියනවා ඉඳගෙන නීතිය, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න තමයි අද වගේ දවසක විශාල නැගිටීමක් මේ රටේ ආවා. ඒ නැගිටීම ඇවිල්ලා මේ රටේ ජනතාව ඉල්ලුවේ නීති ආධිපත්‍ය ඇති කරන්න, වංචා දූෂණ නවත්තන්න, මේ රටේ විනිවිදභාවයකින් රාජපාලනය ඇති කරන්න කියලා මේ රටේ ජනතාවගේ විශාල නැගිටීම ආවේ අද වගේ දවසක තමයි. අන්න ඒ දවසේ ඇවිල්ලා මේ රටේ ජනතාව, මේ රටේ පාලන බලයේ හිටපු පාලකයව පළවා හැරිලා විශාල පරිවර්තනයක් ඉල්ලුවා. නමුත් අපිට පේනවා ඒ ජනතාවගේ නැගිටීම හරහා බලයට ආපු ඒවට ඇහුම්කන් නොදී නැවත වතාවක් මේ රටේ අන්ත දූෂිත නීති ආධිපත්‍යයෙන් පාලනයෙන් තොර ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවල මේ දුමින් අද වෙනකොට ඒ බලය නැවත තහවුරු කරලා තියෙනවා. ඒ පැත්තට තමයි ගමන් කරන්නේ. ඒ දූෂ් මේ රට විනාශ කරපු උදවියත් එක්ක එකතු වෙලා, මේ රටේ ආර්ථිකය විනාශ කරපු උදවියත් එක්ක එකතු වෙලා, මේ රටේ ශේෂ්ඨාධිකරණය ආර්ථික ඝාතකයන් කියලා මේ රටේ විනාශ කරපු උදවියව ශේෂ්ඨාධිකරණය නම් කරා. ඒ නම් කරපු උදවියත් එක්ක එකතු වෙලා අද ජනාධිපතිතුමා විශාල ජනහමු පවත්තනවා. ලැජ්ජයි. මොකද මේ රටේ උත්තරිත අධිකරණය කිව්වා මේ රටේ ආර්ථිකය නිකම් වැටුනේ නැහැ, ආර්ථිකය ස්වභාව ධර්මයෙන් වැටුනේ නැහැ, මේ රටේ ආර්ථිකය වටන්න තීන්දු ගත්ත උදවියව ශේෂ්ඨාධිකරණය නම් කරලා කිව්වා. ඒ නම් කරපු උදවියත් එක්ක ජනාධිපතිවරයා එකට රැස්වීම තියෙන තත්ත්වයක් අද වෙනකොට ඇති වෙලා තියෙනවා. එවැනි ජනාධිපතිවරයෙක්ගෙන් අපි කොහොමද බලාපොරොත්තු වෙන්නේ මේ රටේ වංචා දූෂණ නවත්තයි කියලා, මේ රටේ ආර්ථිකය ගොඩදායි කියලා, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරයි කියලා. ඒ හින්දා අපි ආණ්ඩුවටයි ජනාධිපතිවරයාටයි කියනවා ලබන සතිය වෙනකොට මේ රටේ පාර්ලිමේන්තුවේ මැතිවරණය දින නියම කරනවා. මැතිවරණ කොමිසමට ඒ බලතල සියල්ල ලැබෙනවා. ඒ හින්දා මේ රටේ ජනතාවට තමන්ට කැමති ජනාධිපතිවරයා පත් කරගන්න ඕ අවස්ථාව දවස් අට කීපයකින් උදා වෙනවා. ඒ හින්දා අපි සමගි ජන බලවේගයේ හැටියට මේ රටේ ජනතාවගේ ඒ බලාපොරොත්තු ටික විශාල නැගිටීමක් කරහා අපිට ලබා දීපු බලාපොරොත්තු ටික අපි ඉෂ්ට කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයත් එක්ක ඒ වගකීම අපි බාර ගන්නවයි කියමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි.
Thank you honorable Jayantha Veerasinghe, you have 17 minutes.
ස්තුති ගරු මූලාසන අනුර මන්ත්‍රීතුමනි, ඉස්සෙල්ලා කතාව ඇහුවම මට හිතුණා මේ මොන පරතක් ගැනද දැන් අපි මේ කතා කරන්න කියලා. මම මේ විදුලි සංදේශ පනතට පමණක් අවධානය යොමු කළා කතා කරන්න. දැන් ගරු කනක හෙරත් ඇමතිතුමාට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ ඉතාම වටිනා කාලෝචිත පනතක් ගෙනීම ගැන. මේක මෙච්චර කල් පරක්කු වෙච්ච එකයි පුදුම. පැහැදිලිව පේනවා අවුරුදු 28කට අනිත් සෑම දෙයක්ම වෙනස් වෙනවා.
Order please, honorable Imran Maruf to the chair.
අනිත් සෑම දෙයක්ම වෙනස් වෙනකොට අවුරුදු 28කට මේ පනත හෙල්ලුණේවත් නැහැ. ගරු මූලාසනාරුණ මන්ත්‍රීතුමනි, මේ පනත අපි කවුරුත් දන්නවා දැන් නීතිපති දෙපාර්තමේන්තුවට ගිහිල්ලා එතනිනුත් නියම අප්‍රූවල් එක නැත්තම් අභිමතය ලැබිලා තියෙනවා. මේ පනතෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ මෙච්චර කල් අඩුපාඩුවක්ව තිබුණු විශාල පරාසයක වැඩ කොටසක් මේකෙන් සිද්ධ වෙනවා. රටට යහපතක් සිද්ධ වෙනවා. මේ තාක්ෂණේ නැතුව දුක් විඳින පාසල් දරුවන්ට ඒක ලැබෙනවා. එම නිසා ප්‍රථමයෙන්ම ගරු කනක හෙරත් ඇමතිතුමාට මගේ ස්තුතිය පුදක. මේකේ මං ඉස්සල්ලාම් පෙන්වන්න ඕනේ මම ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයෙක් හැටියට ඇහැට දකින මෙන්න මේ දේ තියෙනවා මේ වගන්තිවල. මං පටන් ගන්නේ කෙළවරේ 30 වගන්තිය. මේ 30 වගන්තිය දාලා තියෙන්නේ වංචනික හෝ අපරාධ ක්‍රියාවන් සිදු කිරීම සඳහා සාවද්‍ය තොරතුරු ලබා දීමේ දී සිම් කාඩ් පත් ලබා ගැනීම වරදක් ලෙස ස්ථාපිත කරමින් එහිට එරෙහිව නීති පියවර ගැනීමට ප්‍රතිපාදන ඇතුළත් කර ඇත. ඕකටනම් කටේ මසුරන් දාන්න මේක ලියපු ගරු ඇමතිතුමාට. මම ජනාධිපති නීතිඥවරයෙක් කැටියට මම දකිනවා අදත් මේ අපි කතා කරන මොහොතෙත් විශේෂෙන් කුඩු නඩු වගේවා තියෙන අය, ඒ බැනත්තම් අපරාධ තියෙන අය අද තියෙන සිම් එක නෙමේ හෙට පාවිච්චි කරන්නේ, අද සිම් එක නෙමේ ලබන සුබානෙ පාවිච්චි කරන්නේ. මේ විදිහට සිම් මාරු කර කර රටේ අපරාධ කරන ඒක අපි දන්නවා. අන්න එවැනි තත්ත්වයක් වළක්වාලීමට මේ පනත පැහැදිලිව ප්‍රතිපාදන හදලා තියෙනවා. මේක වෙනවා අපි දැකලා තියෙනවා. ඊළඟට රට තුළ සිදුවන අපරාධමය ක්‍රියාවන් අවම කිරීමට දායකත්වේ සැපීමට ලැබෙනු ඇත. හරියට හරි. හරියට හරි. මේ වගේ සිම් කාඩ් මාරු කර කර හොර නොම්බර අරගෙන අපරාධ සිද්ධ කරනකොට ඒ අයව අල්ලන්න ක්‍රමයක් නැහැ. එම නිසා තමයි මේ පනත ගෙනල්ලා තියෙන්නේ. මේ පනතෙන් තමයි ඒගොල්ලෝ කොටුවෙන ඕනම් කොටුවෙන්නේ. මම ඔය 30 වගන්ති අන්තිම වගන්තියෙන් පටන් ගත්තේ මොකද ඒක ක්‍රියාත්මක වෙනවා. ඒකේ අවනීතිය ඒ පැත්ත දිනපතා මම දකිනවා. අපරාධ නීතිය කරන ජනාධිපති නීතිඥවරයෙක් වශයෙන්. එම නිසා ගරු කන කැමැතිතුමනි බොහොම ස්තුතියි මෙන්න මේ වගන්තිය ගෙනාව. දැන් මේ පනත ගෙනල්ලා තියෙන්නේ කරුණු රාශියක් අඩු ලුහුඬුකම් රාශියක් තියෙන අවස්ථාවක ඒ සේරම ඉවත් කරන්නයි මේ පනත ගෙනල්ලා තියෙන්නේ. මේ පනතෙන් ඒ ඒ වැඩ කටයුතු හරියාකාර විස්තර වෙන. දැන් මේක ඔබතුමාගේ අවධානය මම යොමු කළොත් ඒ නීතිමය තත්ත්වය ක්‍රියාත්මක කරනකොට මේ පනතේ ප්‍රතිපාදන බලපාන යම් කිසි කෙනෙකුට අසාධාරණයක් නොවෙන්නත් මේ පනතේ කටයුතු යොදලා තියෙනවා. කොටින්ම කියනවා නම් බැලුවොත් යම් කිසි කෙනෙකුට මේ 18 වෙනි වගන්තිය බැලුවොත් යම් කිසි කෙනෙකුට විරුද්ධව තීරණයක් ගන්නවා නම් ඒ සඳහා කමිෂන් සභාව සාධාරණ හේතු දැක්වීමක් කළ යුතුයි. අනිත් එක යම් කිසි කෙනෙකුගේ ඒ බලපත්‍ර අවලංගු කරනවා නම් සාධාරණ කාලයක් ලබා දිය යුතුයි කියලා කියනවා. වන්දි ගෙවීමටත් ප්‍රතිපාදන සලසලා තියෙනවා. අනෙක් අතට යම් බලපත්‍රයක් අවලංගු කළොත් ඒකට විරුද්ධව අභියාචනාධිකරණයට යාමට තියෙන ප්‍රතිපාදන වෙනස් නොකර ඒ ආකාරයටම තියෙනවා. ඉතින් කිසි කෙනෙකුට කියන්න බෑ මේකෙන් මේ අහවලාට අසාධාරණයක් වෙනවා, මේකෙන් නීතිය තද වෙනවා. දැනට තියෙන නීතියේ බරපතල අඩු ලුහුඬුකම් මේකෙන් හදන අතර ඒ අනික් අයටත් පාඩුවක් අලාභයක් නොවන විදිහට සර්ව සාධාරණ ලෙස මේ පනත ඉදිරිපත් කළා තියෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේකේ ප්‍රධානම දෙයක් තිබෙනවා. ඒ තමයි මෙච්චර කල් සබ්මරීන් කේබල්ස් නැත්තම් සමුද්‍රාන්ත අර කේබල් සම්බන්ධයෙන් නිසි නියාමනයක් තිබුණේ නැහැ. මේ පනතෙන් මෙච්චර කල් නොවෙච්ච ඒ අඩුපාඩුව පැහැදිලිව ඉවත් කළා කියලා. මේක කිසිම අවස්ථාවක කිසිම රජයකින් මෙච්චර කල් කළා තිබුණේ නැති දෙයක්. ඒක මේ පනතෙන් පැහැදිලිව සිද්ධ වෙනවා. ඉතින් ඒ ගරු ඇමතිතුමා කතා කරනකොටම ආගෙන හිටියා. එතුමා කියලා තිනවා දුෂ්කර පාසල් වලට සේවා සපයන සපයන්නත් හැකි වෙනවා මේ පන්තියේ හරියට හරියට. එම නිසා මේ පනත මේ අවස්ථාවේදී ඉතාම කාලෝචිත පනතක් හැටියට මා දකිනවා. දැන් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම හතරවෙනි වගන්තියට පොඩ්ඩක් අවධානය යොමු කළොත් අනුමැතියකින් තොරව අසාධාරණ ලෙස සේවා සපයන්නන් විසින් ඒක වෙනවනේ, එහෙම වෙනවා අපි දැකලා තියෙනවනේ. අන්න එහෙම සේවා සපයන්නන් විසින් පාරිභෝගිකයන් වෙතින් ගාස්තු නැත්තම් ටැරිෆ් කාගෙන්ද? පාරිභෝගිකයන්ගෙන්. පාරිභෝගිකයා කියන්නේ කවුද? ඔබ තමුන්නාන්සලා මම මේ මේක මේවා පාවිච්චි කරන අය ගෙන් අසාධාරණ ලෙස ආයක ලොත්, එහෙම අසාධාරණ විදිහට කටයුතු කළොත් ඒ සම්බන්ධයෙන් ගරු අධිකරණයේ වෙත කරුණු වාර්තා කරලා අවශ්‍ය කරන නීති පියවර ගැනීමට කමිෂන් සභාවට බලය දීලා තියෙනවා. The right to control tariffs. මෙන්න මේක රටේ මහ ජනතාවට ඉතාම සේවාදායක වෙන, ජනතාවට ඉතාම ප්‍රයෝජනවත් වෙන කරුණ. ඒ විතරක් නෙවෙයි, එදා නොතිබුණ දෙයක් බලයක් මේ නව කොමිසමට දීලා තියෙනවා. ඒ තමයි ප්‍රතිතරංකාරීත්වයේ පරිචය ආදිය සම්බන්ධයෙන්. දැන් ඔය මේ මේකෙන් සිද්ධ වෙන්නේ ගරු මූලාසනරට මන්ත්‍රීතුමනි, තරංගයක් ඇති වෙනවා, ඇතිවිය යුතුයි, මේක අසාධාරණ නොවිය යුතුයි. අන්න එහෙම අසාධාරණකමක් පේන්න තියෙනවා නම් එතෙන්දි කටයුතු කරන්න සම්පූර්ණයෙන් බලය දීලා තියෙනවා මේ අලුත් කොමිසමට අටවෙනි වගන්තිය මගින්. අනික එක දැන් ඒ ගරු ඇමතුමා පෙන්නලා දුන්නා මේ ඉස්සර තිබුණ දඩේ මොකද්ද මේ නීති විරෝධී ලෙස කටයුතු කළොත් 10,000යි. අද ඒක බරපතල ලෙස නගලා තියෙනවා. දැන් නම් ඉතින් මේ වගේ වැරදි කරන්න ඉස්සෙල්ලා 10 පාරක් කල්පනා කරાવી එවැනි පුද්ගලයා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේකේ 13 වෙනි වගන්තියේ බොහොම වැදගත් කෑල්ලක් තිබෙනවා. ඒ ගරු ඇමතුමත් මේ කතා කරනකොට කිව්වා එදා එක බලපත්‍රයකට සීමා වෙලා තිබිච්ච මේ විදුලි සංදේශ නියාමනය අද බලපත්‍ර 3ක් වශයෙන් හදලා තියෙනවා. මේ ඒක කරලා තියෙන්නේ මොකද? මේ අවශ්‍ය කරන සියලු ප්‍රතිපාදන හරියාකාරයෙන් කරන්න මේක වඩාත් පුළුල් කරලා තියෙනවා. එහෙනම් මොනවද මේ 3? යටිතල තල පහසුකම් සැපයි. ඒක නැතුව බෑනේ මොනව ව්‍යාපාරයක්වත් ගෙනියන්නේ. සේවා සැපයීම සහ විදුලි සංදේශ සේවා සැපයීම සහ සමුද්‍රීය කේබල් ගොඩබිමට සම්බන්ධ කරන ස්ථාන පහසුකම් සැපයි. ඔන්න ඔය 3ෙන් අද මේ සම්පූර්ණ අවශ්‍යතාවයන් පිරිමහැර. ඒක මෙච්චර කල් කෙරලා තිබුණේ නැහැ. එක එක මේ බලපත්‍රයකට සීමා වෙලා තිබිච්ච බොහොම අඩළුණුකම් සහිත තත්වයක් එහෙම පිටින්ම වෙනස් කළා තියෙනවා. මේ ඒක මේ 13 වෙනි වගන්තිය 90 ඒක එසේ සිද්ධ වෙනවා. ඒකේ ඒක කරලා තියෙන ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි එක්තරා ප්‍රධාන හේතුවක් උඩ මොකද්ද? ඒ තමයි දුරකථන සංඥා ආවරණ ඉතා කඩිනමින් පුළුල් කරලා. මේ දැන් වගේ මේ විශාල කාලයක් නැතුව පුළුල් කරන්න හැකියාව ලැබීම නිසා විදේශ ආයෝජන මේ රටට ගලා යෑමට සැලැස්වීම ඉතාම කාර්යක්ෂමව සිද්ධ වෙනවා. මොකද රජයේ ප්‍රධානම පරමාර්ථය වෙලා තියෙන්නේ විදේශ ආයෝජන හැකි ඉක්මනින් ගෙනල්ලා අපේ අපනයන ආර්ථිකයකට මේ රට පෙරළීම. අන්න ඒක කරන්න ඕන කරන අඩිතාලම තමයි මෙන්න මේ වගන්තියෙන් වැටෙන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ අලුතෙන් පිහිටවන කොමිෂන් සභාවේ නිසි බලපත්‍රයක් ගන්න නැතුව යටිතල සේවා පහසුකම් සපයනවා, මේක කරනවා අරක කරනවා කියලා නිරත වෙන අනන්ත ප්‍රමාණ අවස්ථාවල් අපි දැකලා තිනව නොක වෙනවා. අන්න එහෙම කරන අයට විරුද්ධව නීති විරුද්ධව නීතියෙන් ඒ අයට විරුද්ධව නීතියෙන් ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන සලස්සව තියෙනවා. තවදුරටත් ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ පනතේ මේ ක්‍රියාකාරකම් සේරම කරනකොට මම කිව්වා අනෙක් ප්‍රපාර්ශවයට අඩුපාඩුවක් නොවන විදිහට සර්ව සාධාරණ ලෙස මේකේ කටයුතු සිද්ධ වෙන විදිහට ප්‍රතිපාදන සලස්සල තියෙනවා කියලා. දැන් මේකේ දහටවෙනි වගන්තියට අවධානය යොමු කළොත් අර ඉස්සෙල්ල තිබිච්ච පනතට 22 උපවගන්ති 7 ඇතුළක් කිරීම කරලා තිනවා. ඒකෙන් වෙලා තිනේ මේකයි, සංඛ්‍යාත නිකුත් කිරීමේදී තරඟකාරී ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරලා රජයට උපරිම ගාස්තුවක් අය කර ගැනීමට හැකිවන පරිදි ප්‍රතිපාදන සලස්සලා තියෙනවා.
කරුමතුමා, ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තියෙනවා.
මම පුළුවන් ඉක්මනට ඉවර කරන්නම්. තව හුඟක් තියෙනවා කරුණු කියන්න. නමුත් මම මේ ප්‍රධාන කරුණු ටික පෙන්වන්නම්. ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි, මේකේ මේ මේ ඒ ඒ උපරිම ගාස්තුවක් අය කරගන්න එකෙන් රජයට ලැබෙන ආදායම විශාල වශයෙන් වැඩි වෙනවා. හැබැයි ඒක කරනකොට අසාධාරණ ලෙස කටයුතු නොවෙන්න කමිෂන් සභාව විසින් සාධාරණ හේතු දැක්වීමක් කළ යුතුයි. ඒ අයට විරුද්ධව පියවර ගන්නවා. ඒක මේ පනතේ කියලාම තියෙනවා. මම නැවත වරක් ඒ අවධානය යොමු කරන්නේ 18 වගන්තියට. ඊට පස්සේ ඔවුන්ගේ බලපත්‍ර අවලංගු කරන්න ඉස්සෙල්ලා සාධාරණ කාලයක් ලබා දෙන්න කියලා තියෙනවා. වන්දි ගෙවීමටත් ප්‍රතිපාදන තියෙනවා අවශ්‍ය වුණා. ඉතින් එම නිසා ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි, මම බලාපොරොත්තු වෙනවා මේ විශිෂ්ට පනතට එකඟ වෙලා මේක මේ පාර්ලිමේන්තුවෙන් පාස් කරන්න සියලු දෙනාගේම සහයෝගය ලැබේ කියලා. මොකද අවුරුදු 28ක් තිබිච්ච අඩුපාඩු අඩු ලුහුඩුකම් සේරම හරි හැටියට පුරවලා මේ රටට ආයෝජන ගේන්න, මේ රටේ අපනයන වැඩි කරන්න අවශ්‍ය කරන යටිතල පහසුකම් හදලා අඩිතාලම දාන්න තමයි මේ පනත ගේන්නේ. ඉතින් මං හිතනවා දේශපාලන අපේ මොන මති මතාන්තර තිබුණත් මම බලාපොරොත්තු වෙනවා මේ පනතේ තියෙන කාලෝචිත වැදගත්කම බලලා මේකට සහයෝගය දෙයි කියලා බලාපොරොත්තු වෙමින් මට කාලය ලබා දීම ගැන ඔබතුමාටත් ස්තුතිවන්ත වෙමින් ආනිහඬ වෙමි.
බොහොම ස්තුතියි.